සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මංගෝ සේයතිදං සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධීති ශ්‍රද්ධාවන්ත පින්වතුනි කුලෝභාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මෙයින් අවුරුදු 2586කට පෙර ඇසලකුර පසලොස්වක් පොහෝ දවසේදී දසදහසක්වලක එක හඬින් ඇසෙනසේ පවත්වා වදාළ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවේ ශ්‍රේෂ්ඨ සූත්‍ර පාඨේ කොයි ධර්මදේශනයේ සඳහා මාතෘකා කරන්නේ දුනි. ඇසලකුර පසලොස්වක් පොහෝ දවසේ බෞද්ධයන්ට වෙසක් පෝයේ මෙන්ම සාරාණීය උපෝසත දවසක් සාරා සංකේයේ කල්පලක්ෂයකට අධික කාලයක් බෝධි සම්භාර පුරා ලෝතුරා බුදු වීම සඳහා මහා බෝධිසත්වයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝකව කම්පා වෙද්දී පස්චිම භවයෙහි ප්‍රතිසන්දිග්‍රහණේ කොට වදාළේ ඇසලකුර පසලොස්වක් පොහෝ දවසකයි. මේ අවුරුදු 2621කට ඉස්සෙල්ලා සිද්ධියක්. එවාගේම පස්චිම භවයෙහි උත්පත්ති මංගල්‍යයෙන් පසුව අවුරුදු 29ක් ඉහි ජීවිතයේ ගෙවා අභිනිෂ්ක්‍රමණය කොට අති උත්තම ශ්‍රේෂ්ඨ ප්‍රවෘජා භූමියට පැමිණවදාලේ ඇසලපුර පසලොස්වක් පොහෝ දවසටයි. සේම ලෝතුරා බුදුබාට පත් වී දෙමාසයකින් පසුව දසදහසක් ලෝක ධාතුවට ඇසෙනසේ සියලු සරුවඥන් වහන්සේලා පවත්වන අනුත්තර ධර්මචක්‍රය වන ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනයේ පවත්වා වදාළේ ඇසලපුර පසලොස්වක් පොහෝ දවසටයි. ශ්‍රී සද්ධර්මයේ ලොවට උදා වුණේ එදිනයි. ආදි මහා සංඝරත්නයේ පහළ වුණේ මේ ඇසලකෝ දවසේදීමයි. රාහුල බද්ද කුමාරයන් වහන්සේගේ උත්පත්ති මංගල්‍ය සිද්ධ වුණේ ඇසලකෝ දවසේමයි. ශ්‍රී ලංකාද්වීපයේ දෙවියන් බ්‍රහ්මයන් මනුෂ්‍යයන් දොළොස් පෝවටියක් රහත් ඵලයේ පිහිටුවමින් ආචාර්යමත් ප්‍රාත්‍යහාර්ය සහිතව රුවන්වැලි චෛත්‍ය රාජන් වහන්සේ තුල ද්‍රෝණයක් සරුවක්ම ධාතුන් වහන්සේ බුදුරැස් විහිදුවමින් වඩා හිඳුවන ලද්දේ අදවාගේ ඇසළ පෝය දවසකයි. මේ විදිහේ ආචාර්යමත් සිදුවීම් තුළින් පූජනීයත්වයට පත් වූ ඇසළ පෝය දවසේදී බෞද්ධයන් වශයෙන් නිතර ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනයට සවන් දෙන්න බොහෝ සෙයින් කැමති වෙනවා. දැන් මේ වේලාවේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාව සම්බන්ධ පූර්ණ විවරණයක් නෙවෙයි අපි ඉදිරිපත් කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධ ඉතාම සරල දහම් මඟක් ගැන හැඳින්වීමයි. පින්තුන් අහලා තියනවා නේද? මහා සාගර යොදුන් 84000ක් ගැඹුරයි කියලා. දැන් අද කාලේ යොදුන් 84000ක් ගැඹුරු මනින්ද සමතයක් නැහැ. නමුත් මේක ඈත අතීතයේ තිබුණු සමතයක්. මේ මහා සාගරයේ යොදුන් 84000ක් ගැඹුරයි කියුවාම පටන් ගැනීමේ සිටම මේ යොදුන් 84000 ගැඹුරයි කියලා පිළිගන්න බැහැනේ. ඒ බවයි සරුවඥන් වහන්සේ පහාරාද සූත්‍රාන්ත දේශනයේදී පැවැත්වුවේ. මහා සමුද්‍රය එකතැනින් ගැඹුරු නොවි අනුපිළිවෙලින් ගැඹුරු වූ වාසේ සම්බුද්ධ ශාසනය එකතැනින්ම අරිහත්ත්වයටපත් නොවි ඉසරණේ පටන් අනුපිළිවෙලින් අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ ක්‍රියා අනුකුබ්බ පටිපදා කියන මේ අනුපිළිවෙලින් ශික්ෂාව සීලය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා, ප්‍රතිපත්ති අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා, ක්‍රියා පිළිවෙත අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා, අධික්‍රමය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා. මෙන්න මේක නිසා ඒ සාධක කරගෙන ගාම්භීර වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධව අරිහත් මාර්ගඥානීය තරම් ගැඹුරු කෙනක් නොව එදිනෙදා ජීවිතයේ තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කළ යුතු ආකාරය ගැන ඉතාම සරල හැඳින්වීමක් මේ ධර්ම දේශනාවෙන් අපට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ තිසරණ සමාදානයේදීම බෞද්ධයා අවතීර්ණය වන්නේ, දැසගන්නේ, පියවර නඟන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දැක්කන මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යං. මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයි. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මේ කියනු ලබන ආර්ය වූ අෂ්ටාංගික මාර්ගයයි. සේයති දං ඒ කවරක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. යාථාවක නෛර්යානික කුසල නිවරදි දෘෂ්ටිය සම්මාදිට්ඨියයි. යාථාවක කුසල නිවරදි කල්පනාව සම්මා සංකල්පනාවයි. යාථාවක නියානික කුසල යහපත් වචනේ සම්මා වාචාවයි. එවැගේම යාථාවක නියානික කුසල යහපත් ක්‍රියාව සම්මා කම්මන්තයයි. යාථාවක නියානික කුසල යහපත් ආජීවය ජීවත්වීම සම්මා ආජීවයයි. එවැගේම යාථාවක නියානික කුසල යහපත් උත්සාහය සම්මා වායාමයයි. යාථාවක නියානික කුසල උතුම් සිහිය සම්මා සතියයි. යාථාවක නියානික කුසල යහපත් හිතගත්කය සම්මා සමාධියයි. මේ යාථාවක නියානික කුසල කියන වචන තුන බොහෝ සෙයින් අට කතාවල දක්වන වචන තුනක්. ඒක අපි තෝරා ගන්නට ඕනේ. සම්මා දිට්ඨිය යාථාවක කියන්නේ කුමක්ද? යාථාවක කියන්නේ නිවරදි කියන තේරුමමයි. නියානික කියන්නේ නිවන දක්වා යොමු කරන කියන තේරුමයි. කුසල කියන්නේ අකුසල් නැසන කියන තේරුමයි. යහපත් කියන්නේ සියල්ලට පොදු වචනයයි. එතකොට සම්මා දිට්ඨිය නම් නිවරදි වූ කුසල් වූ නිවනට පමුණුවන්නා වූ නිවන දක්වා පමුණුවන්නා වූ යහපත් දැක්ම සම්මා දිට්ඨියයි. මේ විදිහට තේරුම් ගන්න පුළුවන් යාථාවක නියානික කුසල කියන වචනේ තුන තේරුම. යාථාවක කියන්නේ නිවරදි. අයාථාවක කියන්නේ වැරදි. නියානික කියන්නේ බුද්ධයා පියවරෙන් පියවර දිව්‍ය මානුෂ බ්‍රහ්මාදී සැපයට පමණක් නොව නිවන දක්වාම ගෙනියනු ලබන නිසා නියානික කියේ. කුසල කියන්නේ අයහපද්දේ නැසෙන යහපද්දේ මතු කරන උතුම් පිළිවෙතට කියන කුසලයේ කියේ. ඊළඟට සම්මා කියන මේ වචනේ තේරුමයි ඒ වචන තුනකින් දැක්කේ. සම්මා කියන්නේ යාතාවක. සම්මා කියන්නේ නියානික. සම්මා කියන්නේ කුසල. ඒක අපි පැහැදිලි කරගන්න කියන නිවැරදි දිට්ඨිය, නිවැරදි දැක්ම, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි මේ ක්‍රියාව, නිවැරදි ජීවිතය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය කියේ. ඉතින් මෙන්න මේ තේරුම් අනුව ආර්ය අෂ්ටාංග මාර්ගය අපි බොහොම සරලව වටහා ගන්නට ඕනේ. ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේට දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත සමස්ත ලෝකයෙම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරිය කෙනෙමි උතුම් වචනින් ආමන්ත්‍රණය කර. ඒ ආර්ය වූ සරුවඥන් වහන්සේගේ මාර්ගය බැවින් ආර්ය මාර්ගය, අංගටක් බැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේක තේරුමක්. එවාගේම බුදුවරු, පසේ බුදුරු, රහතන් වහන්සේලා, සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා නිවැරදි අවබෝධයක් ලබාගත් බැවින්, නිවැරදි ජීවිතයක් උදාපත් කරගත් බැවින් ආර්ය කියන මේ වචنين භාවිතා කර හඳුන්වනවා. ඒ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාද, සෙසු ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාද ආර්ය භාවයට පැමිණෙව මාර්ගය නිසා මේකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අනිත් කාරණය, ලෝකේ යන්තා මාර්ග ප්‍රතිපත්තිය ඇතුත් ඒ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨය කියන අර්ථයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වනවා. ඉන්නතුන් දන්නවානේ ධම්මපදයේ 20 වෙනි මාර්ග වර්ගයේ මුල්ම ගාථාවේ තියෙනවානේ බොහොම ලස්සන එමනක්. ඒ කියන්නේ මක්කානට්ඨංගිකෝ සෙද්ධෝ සච්ඡානං චතුරෝපදා විරාගෝ සෙද්ධෝ ධම්මානං දිපදානං චක්කුම. මාර්ගයන් අතුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි. සත්‍යයන් අතරින් පද හතරක් ඇති ආර්ය සත්‍ය හතර ශ්‍රේෂ්ඨයි. ධර්මයන් අතරින් විරාග නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. දෙපා ඇත්තුන් අතුරින් පසස් ඇති සරුවඥන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. මෙන්න මේ තේරුමින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ලෝකයේ තියෙන සීලෝම මාර්ග අතුරින් ප්‍රතිපදා අතරින් ශ්‍රේෂ්ඨ මාර්ගය බැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියේ. අපි සලකා බලන්නට ඕනේ තිසරණේ සමාදානේ පටන් බෞද්ධ පිළිවෙත් මඟ සකස් වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා අවස්ථා දෙකක්. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ මාර්ග සිස් අතරේ ඵල සිස් අතරේ. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ සෑම කුසල චිත්තයක් පාසා. ඒ කියන්නේ තිසරණ සමාදානයේ පටන් සෑම කුසල චිත්තකදීම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. හැබැයි තවත් දතිල්පිතා වැඩගත් බෙදීමක් තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනකට බෙදෙන කරමු. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා බෙදීම වෙනයි. තවත් තියෙනවා බෙදීම් තුනක් මේකේ. ඒකත් කල්යතුව වටහාගෙන තිබීම මේ අපේ ධර්ම විවරණයට ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ පංචාංගික මාර්ගය, අෂ්ටාංගික මාර්ගය, සර්ව සංග්‍රාහක මාර්ගය කියලා කොටස් තුනක් මේකේ තියෙනවා. පංචාංගික මාර්ගය, අෂ්ටාංගික මාර්ගය, සර්ව සංග්‍රාහක මාර්ගය. මේ ලැබෙන්නේ අවස්ථා තුනට ඒ සිත් අනුවයි. පංචාංගික මාර්ගය කියන්නේ අංග පහක් ඇති ආර්ය අෂ්ටාංගික ආරි මාර්ගයක් තියෙනවා. අෂ්ටාංගික මාර්ගය කියන්නේ අංග අටක් ඇති අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. සර්ව සංග්‍රාහක මාර්ගය කියන්නේ සෑම කුසල චිත්තයක් පාසාම මේ මාර්ගාංග යෙදෙන බැවින් ඒ සෑම කුසලයක්ම කුසලයකට අයිති චෛතසික ධර්මات එක්කම මාර්ග කියන වචنين භාවිත කරනවා. දැන් අපි සලකා බලමු. දැන් මේ පින්නතුන් පන්සිල් සමාදන් වුණා නේද? මේ පන්සිල් සමාදන් වීමට පළමුවෙන් සාදුකාර දුන්නා. මේ සාදුකාරය තුළ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට নমස්කාරය කියවනේ. নমස්කාරය ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට තිසරණ සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා. ඊළඟට පංචශීලයේ සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ වුණා. අපි සලකා බලමු. මෙතන තියෙනවා පංචාංගික, අෂ්ටාංගික, සර්ව සංග්‍රහයක කියන කොටස් තුනම. ඒ කියන්නේ සාධුකාර දෙන වෙලාවේ අපේ සිතේ පහළවන්නේ කොයි විදිහේ කුසල් සිතක්ද කියලා බලන්න. ඒ කුසල් සිත වශයෙන් තුනුරුවන්ගේ ගුණ සිහියට නගාගත්ත සෝමනස්ස සාගත සිතක්, ඥාන සම්ප්‍රයුක්ත සිතක් එතන තියෙනවා. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික සිතක් එතන තියෙනවා. ඒ සිතේ තියෙනවා ධර්මතා සියල්ල 34ක්. ඒ වගේම අභිධර්මයේ දන්න පින්නතුන් ලේසියෙන් මතක් කරගන්න පුළුවන්. දැන් ඒ චිත්තචාසිකයන් සම්බන්ධ විස්තර කොහොම කියන්නේ අපි පාලි ගන්නේ නැහැ. නමුත් එතන තියෙනවා ධර්මතා 34ක්. අන්‍ය සමාන චාසික 13යි, සෝබන සාධාන 19යි, 22යි, ප්‍රඥාවයි 33යි, කුසාසිතයි 34යි. මේ 34 මතක තියාගන්න කැපි. මේ ධර්මතා 34ේ තියෙනවා මාර්ගාංග පහ. ඒ මොනවාද? මේ 34 ඇතුලේ තියෙනවානේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ කියන්නේ ඒක සම්මාදිට්ඨියයි. මේ ධර්මතා 34ේ තියෙනවානේ කුසල විතර්කය. මේක සම්මා සංකල්පනාවයි. මේ ධර්මතා 34ේ තියෙනවානේ වීරිය. මේකට කියනවා සම්මා වායා. මේ ධර්මතා 34ේ තියෙනවා එළඹ සිටි සිහිය, සාදු තියෙන සිහිය. ඒක සම්මා සතියයි. මේ ධර්මතා 34 ඇතුලේ තියෙනවා ඒ සිත එකඟත්වයට පමුණුවන ඒකග්ගතා ඥායසිකේ. ඒක සම්මා සමාධියයි. ඒමත් නිසාද ඒ වෙලාවේ තියෙන සාධුකාර දීමේ කුසාසිතේ ඥානයේවත් ප්‍රඥා ඥායසිකය අමෝ ඥායසිකය ජාඛාවකයි නෛර්යානිකයි කුසලයි. ඒ කියන්නේ ඒ සම්මා දිට්ඨියේවත් ප්‍රඥාව නිවරදි. නිවරදි දිට්ඨියක්, ඒ වගේම නෛර්යානික දිට්ඨියක්, ඒ වගේම කුසල සම්මා දිට්ඨියක් එතන තියෙනවා. ඒකට කියනවා සම්මා දිට්ඨි. ඒ වගේම මෙතන තියෙන සාධුකාර දීමේදී තමන්ගේ සිතේ පවත්වන්නේ නෙක්ඛම්, අව්‍යාපාද, අවිහිංසා සංකල්පන තුනෙන් එකක්. ඒ කියන්නේ සාධුකාර දෙනකොට අපේ හිත යඩ කරන්නේ සාධුකාර දීමෙන් අපට නිවන් මඟ අවදි වෙනවා, ආලෝක වෙනවා, නිවන් දකින්න හේතු වෙනවා කියන සත්‍යයි. අන්න නෙක්ඛම් සංකල්පනාව. අනිත් කාරණය අපි යමක් නොහිතුවත් ඒ වෙලාවේ අපේ සිත අකුසලයේ කෙරෙන්, අකුසල සිතිවිලි කෙරෙන් නික්මුණා. ඒ නිසා එතන තියෙන කල්පනාව නෙක්ඛම් සංකල්පනාව. ඒ සාධුකාර දෙනකොට මේ අනිත්‍යත්ව සාධුකාර දෙනවා නේද කියලා සිතේ ලොකු සංසිඳීමක් එනවා, මෛත්‍රියකුත් එනවා. එතකොට අව්‍යාපාද සංකල්පනාව. ඒ සාධුකාර දෙන වෙලාවේ කිසියෙම කෙනෙකුගේ හිතේ නැහැ තරහ, ව්‍යාපාදයක්, අනුන් නැසන වනසන, අනුන් කෙරෙහි ඊර්ෂ්‍යා සාගර සිතිවිලි නැහැ, අවිහිංසා සාගර. ඒ නිසා සම්මා සංකල්පනාව එතන තියෙනවා. ඒ වගේම සාධුකාර දෙන්නේ එතන සිතේ වැඩ කරනවා උතුම් වීර්යයක්. සාධුකාර දෙන්නේ සද්ද නඟලා පිරිසිතකින් වීර්යයක් තියෙනවා. ඒක සම්මා වායාම. එතන කියනවා සාධුකාර දෙන වෙලාවේදී නූපන්න අකුසල් උපදින්නේ නැහැ. උපන්න අකුසල් යට වෙනවා. නූපන්න උතුම් කුසලයක් උපදිනවා, උපන් කුසල වැඩිනවා. මෙන්න සම්මා වායාම. ඒ වගේ මේ වෙලාවේ මේ සාධුකාර දෙන්න දුකත් නගා ගන්නවනේ. ඒ දුකත් නගා ගන්න වෙලාවේ අපේ සිතේ පහළවන්නේ තුනුරුවන් කෙරේ ප්‍රසාදවත් සිතක්. තුනුරුවන්ගේ ගුණ සිහි වෙලාවේ සාධුකාර දෙන්නේ ඒ වෙලාවේ සම්මා සතිය අපට පිළිලා තියෙන්නේ. ඒ වගේම එකඟත්වය එතන පිළිලා තියෙන්නේ. මේක නිසා සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග පහකින් යුක්ත මාර්ගයක් සාධුකාර තුල තියෙනවා. බලන්න අපි ආර්ය අෂ්ටාංග මාර්ගය ඇතුළේනේ සාධුකාර තුන්නේ. ඒ වගේම නමස්කාරය කියන වෙලාවෙත් චිත්ත නීතියක්, චිත්ත වීතියක් ගානේ ජවන් සිතක් ගානේ මේ අංග පහ ලැබෙනවාමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පංචාංගික මාර්ගය උතන ලැබෙනවා, ලැබෙනවාමයි. ඊළඟට අපි තිසරණ සමාදාන වෙනවා නේද? ඒ තිසරණ සමාදානයේදී සමාදාන වෙන්නේ වචනයක් වචනයක් පාසාම අපේ సంతාන තුලේ මාර්ගාංග පහ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊළඟට අපි ශික්ෂාපද සමාදන් වුණා. ශික්ෂාපදේ සමාදන් වෙන වෙලාවේ පංචශීලයේ සමාදන් වෙනකොටම පාණාති පාතා වේරමණී ශික්ෂාපදයේ කියවෙනකොට හිතින් චේතනාව පිහිටුවා ගන්නකොට මාර්ගාංග 6ක් පහළ වෙනවා. ඒ මොනවද මාර්ගාංග 6? අර වගේම සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සිතකින් සමාදන් වුනේ. ඒ සමාදම් වෙනකොට ධර්මතා තියෙනවනේ 34ක්. එතන තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක සම්මා දිට්ඨියයි. ප්‍රාණඝාතයෙන් වැළකීම තුන් දෙයක්. ඒක බුදුපසේ බුදුමහරහතුන් වහන්සේට ඇති ගුණයක්. මමත් ඒක පිළිගනවා කියලා හිතනකොට සම්මා දිට්ඨිය. ඊළඟට ඒ සිතේ තියෙනවා මම ප්‍රාණඝාතයෙන් වළකින්නෙමි කියන කුසල විතර්කයක්. ඒක නික්කම්ම සංකල්පනාවටත් වැදෙනවා. අව්‍යාපාද සංකල්පනාවටත් වැදෙනවා. අවිහිංසා සංකල්පනාවටත් වැදෙනවා. එනිසා සම්මා සංකල්පනාව එතන තියෙනවා. ඊළඟට එතන තියෙනවා නේද? විරති සම්මා කම්මන්තිය. ඒ කියන්නේ මම කවදාකවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. අයින් කරන ක්‍රියාවක්නේ ප්‍රාණඝාතය. අනුන්ට උපදෙස් දීලා කිව්වත්, අනුන්ට විධාන කරලා කිව්වත් ඒක කාය කර්මයටයි අයිති. එනිසා එතෙන්දී කයින් සිදුවෙන ප්‍රාණඝාත කුසලය සිදු නොවීමට තමන් බලවත් විරති චේතනාවක් පහළ වුණා, පහළ කරගත්තා. ඒකට කියනවා සම්මා කම්මන්ත මාර්ගාංගය. විරති සම්මා කම්මන්තය. ඊළඟට ඒ සඳහා උත්සාහය, ඒ සඳහා සිහිය, ඒ සඳහා එකඟත්වය ඇති වුණා. ඒවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි බවට පත් වුණා. බලන්න පංචශීලයෙන් එක ශික්ෂාපදයක් සමාදන් වෙනකොට මාර්ගාංග 6 අනිවාර්යයෙන් පහළ වුණා. ඊළඟට අදින්නාදාන වේරමණී ශික්ෂාපදයන් සමාදි කියන කොටත් එතෙන්දෙත් අර වගේම මාර්ගාංග 6ක් පහළ වුණා. කාමීස මිච්ඡාචාර වේරමණී ශික්ෂාපදයන් සමාදියාම එතෙන්දෙත් මාර්ගාංග 6ක්ම පහළ වුණා. ඒ තුනේදිම ලැබෙන්නේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගය තමයි වැඩිපුර ලැබෙන්නේ. යන්න අනිත් පහත් එක්ක. ඊළඟට අපි බලමු මුසාවාදා වේරමණී සමාදම් වෙනකොට සම්මා කම්මන්ත වෙනකොට ලැබෙන්නේ සම්මා වාචා. ඒ වාග් දුචරිතයන්ගෙන් වැළකීමනේ. එතන සඳහන් වෙන්නේ මුසාවාදා වේරමණී පමණක් නෙමෙයි. මුසාවාදා වේරමණී කියන වාග් දුචරිතයෙන් වැළකෙනකොටම ඉසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පක්ඛලාප වේරමණී හතරම සමාදන් වුණා වේවා. ඒක නිසා එයින් සමාගේ సంతානේ වාචී දුචරිත විරතිය නම් වූ විරති සම්මා වාචාව පහළ වෙනවා. එතකොට සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනාව, සම්මා වාචා, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග 6ක් එතන පහළ වුණා. ඔය වගේම සුරාමේදී මධ්‍ය සමාදට්ඨාන වේදමණී සමාදම් වෙන වෙලාවේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් එක්ක හයිබ්‍රිඩ්. දැන් මෙතනින් පහදා ගන්න පුළුවන් වුණ අර ඉස්තරමේ සමාදම් වීමේ පටන් අපේ කුසල චිත්ත වාරයක් පාසා අපි ගමන් කරේ කොහෙද? ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළේ. මේ වගේම අපි සංඝ රත්නයේ දුටු විට ගෞරව නමස්කාර කළා. මේ නමස්කාර කරනවා පසඟ පීඨව වඳිනවා. මේ පසඟ පීඨව වඳින කොටත් මාර්ගාංග 6ක් අනිවාර්යෙන් පහළ වෙනවා. ඒ කියන්නේ එතන සම්මා වායාම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග 6ම පහළ වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අපි යම් යම් කුසලයක් කරනවා නම් ඉතාම සරල, ඉතාම කෙටි වේලාවක, ඉතාම කුඩා කුසලයක් කළපත් අපේ సంతානේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ වාට කියනවා පූර්ව භාග ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන නැත්නම් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අපේ දවසේ අපට පුළුවන් නේද හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරන්න කියන එක අපට බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ආරණ්‍යගත වෙලා එක්තැන් වෙලා දස සීලයේ සමාදන් වෙලා, එම නැත්නම් පැවිදි වෙලා, එම නැත්නම් දුතාංගධාරී වෙලා, මේ විදිහේ සොහොම් පිට්ඨනයකට වෙලා, ගහක් මුලට වෙලා පමණක් වඩන දෙයක් නෙමෙයි. ඒ වාගේ වඩන්න පුළුවන් සමත් අය එසේ කරත්වා මේසේනම් ගිහි බෞද්ධයන්ට එදිනෙදා සමාගයේ සෑම කටයුත්තකදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කටයුතු කර ගැනීමටයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. ඒ නිසානේ අර මහා සාගර එක තැනින් ගැඹුරු වී නැත, අඟලෙන්, දියතෙන්, පෙයෙනින්, බඹයෙන් මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මහා මේරු පර්වත සමීපේ නෙවට යොදුන් 84000ක් ගැඹුරයි. එදා අද දවස දක්වා මහා මේරු පර්වතයේ සියසින්දුට විද්‍යාඥයෙක් නැහැ. නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා අභිඥාලාභීනුත් දැකලා තියෙනවා. මහා සාගරයේ ප්‍රදේශයට යාගන්න බැරි නිසායි මැනගන්න බැරිව තියෙන්නේ. එසේ නමුත් 84,000ක් උදුන් තරම් ජමුර ඇති මහා සාගරයට බැසගන්නේ අඟලෙන් පටන් ගෙන. ඒ වාගේ හිසරණයෙන් පටන් ගන්න ශාසන පිළිවෙත් මඟ අන්තිමේදී රහත් බෝධියේ පසේ බෝධිය ලෝතුරා සම්බෝධිය දක්වාම ජමුරට ගමන් කර ඒ ගම්බීර ධර්මය සාක්ෂාත් කර ගන්නටයි අපි මේ ධර්මයේ හදාරන්නට උන කරන්නේ. අපේ ගමනක් යද්දී මල් ගහක් දකින බොහොම ලස්සන මල් පිපිලා තියෙනවා. ඉතින් ලස්සන මල් පිපිලා තියෙනකොට අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න තැනැත්තාට ඉතින් හරි ලස්සන මල් ගහක් නේ. එච්චරයි. එයාගේ දැක්ම සම්මාදිට්ඨිය නෙමෙයි. එයාගේ කල්පනාව සම්මා සංකල්පනා නෙමෙයි. ඒ වගේ එතනත්තාගේ තෝට මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප, මිච්ඡා වායා, මිච්ඡා සති, මිච්ඡා සමාධි වයි පහළ වෙන්නේ. නමුත් බෞද්ධයා එම නැත්තම් යෝනිසෝ මනසිකාරය එමත් නැත්තම් නුවණින් කල්පනා කරන්න පුරුදු වූ ඥානවන්තයා මේ මල් ගහ දැක්කානක පාට හිතන්නේ සාදු සාදු මේ මල තුන් ලොවට අක්‍රගන්නේ වූ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ගහට අතදි කෙරේ නැ මල් නෙළුවේ නැ ගාවටදීම තමන්ගේ සිත බුදු ගුණයක් ආවර්ජන කරගෙන ඒ පූජා මේවා කියලා සිතින් ආවර්ජනා කළා. කෙලෙම ආර්ය අෂ්ටාංග මාර්ගය. අපි මාර්ගය යනකොට රාත්‍රී කාලේ බොහොම ලස්සන ආලෝකව දකිනවා. ඒ කියන්නේ බොහොම ලස්සනට පාරවල් වල එහෙම නැත්නම් යම් තැන් වල සරසලා තුරන් වල බොහොම ලස්සන විදුලි බුබුළු ආලෝක දකිනවා. ඉතින් හරි ලස්සනයි කියන හේතුවත් නැරදී. එතෙන්ද කියන්නේ සාදු සාදු මේ ආලෝකයේ තුන් ලෝකේටම ආලෝකයේ දුන්න ත්‍රිලෝකදීප සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජාවක් වේවා. කෙලින්ම ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ වගේ හැම විටම අපට ඇහැට දකින්න තියෙන, කනට ඇහෙන, ආග්‍රාණයේ කෙරෙන, රස වශයෙන් දැනෙන, ස්පර්ශ වශයෙන් දැනෙන, හිතට අරමුණු වෙන සෑම අරමුණකදීම අපට පුළුවන්කම තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. භික්ෂුන් වහන්සේලා ආරියම ප්‍රබෝධමත් උනාසේලාගේ මුහුණ දකින්නට හරියම ප්‍රියම් කරයි ප්‍රසන්නයි. කොයි වෙලාවකවත් දුක් මුසු මොහොනක් නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කළා භික්ෂුන් වහන්සේ ජීවත් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. පියවර නඟන්නේ, වචනයක් කතා කරන්නේ, සිතිවිල්ලක් සිතන්නේ, යමක් දිහා බලන්නේ, යමක් දිහා අහන්නේ, යම් කිසියක් කරන්නේ දෙන කිසිම සංකල්පනාවකින් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටි. ඒක ප්‍රීති ගමනේ යෝ මග්ග. මේ නිවන් මාර්ග බොහොම ප්‍රීති මාර්ග ගමන. ඒ නිවන් මාර්ග ගමන් කරන්නාට චිත්ත පීඩාවක් නැහැ. තියෙන චිත්ත පීඩාවක් සංසිඳෙනවා. කාය පීඩාවක් නැහැ. තියෙන කාය පීඩාවක් සංසිඳෙනවා. ශෝකයක් නැහැ. තියෙන ශෝකයක් යටපත් වෙනවා. පරිදේවයක් නැහැ. තියෙන පරිදේව හැඳීම් වැළපීම් පවා යටපත් වෙනවා. කායික දුක්ඛයක් නැහැ. තියෙන කායික දුක්ඛයක් යටපත් වෙනවා. මානසික දොම්නසක් නැහැ. මානසික දොම්නස පවා යටපත් වෙනවා. රාගයක් නැහැ. තියෙන රාගයත් යටපත් වෙනවා. දේශයක් නැහැ. තියෙන දේශයත් යටපත් වෙනවා. මෝහයක් නැහැ. තියෙන මෝහය යට වෙනවා. මාන්නයක් නැහැ. තියෙන මාන්නය යටපත් වෙනවා. දික්තියක් වෛද දැකීමක් නැහැ. ඒවා යටපත් වෙනවා. ඊර්ෂ්‍යාවක් නැහැ. හැමිටම අනුන්ගේ සම්පත්තියට මෝදණී වෙනවා. මේ විදිහට පවතින පුළුවන්කම තිබෙන්නේ මගේ ශ්‍රාවකෝ හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව පිළිපදිනවා කියන එක සරුවක් යන වාසේ පාදා වදාළා. ලෝකයේ ඉන්න මිනිස්යන් එක්කාසු කළ සංසන්දනය කළ බැලුවොත් බෞද්ධයන් තරම් ප්‍රබෝධමත් පිරිසක් නැහැ කියන්න පුළුවන්. අනිත් පැයට කොච්චරවල් ලෞකික සම්පත් තියෙන්න පුළුවන්. ඒ ලෞකික සම්පත් තුළින් ඒ අය විඳින්නා වූ මානසික තෘප්තිය සංක්ලේශයි. ඒ කියන්නේ කිලිති සහිතයි. නමුත් බෞද්ධයන් විඳින්නා වූ මානසික තෘප්තිය බොහොම නිරාමිසයි. බෞද්ධයන් නිතරම සලකන්නේ ධර්මානුකූලව. මෙන්න මේක නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කීත ගමනියෝ කියලා දේශනා කළේ. රෝගාතුර කෙනෙකුට පිරිත් දේශනාවක් කරන වෙලාවේ, නැත්නම් බෝධි පූජාවක් කරන වෙලාවේ, ධර්ම දේශනාවකට සවන් දෙවන වෙලාවේ ඒ රෝගියාගේ සිතට පහළ වෙනවා බලවත් ප්‍රසාදයක්. කුසාසිත පෙළියක් පහළ වෙනවා. ඔහුගේ සිතේ පහළවන කුසල චිත්ත පරම්පරාව තුළ පහළවන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනිසා සමහර විට ඒ තැනැත්තාට තව ජීවත් වෙන්න පිනකුත් තියෙනවා නම් මේ වර්තමානව රැස් කරගන්න ආර්ය අෂ්ටාංග මාර්ග කුසලයේ හේතුවෙන් ඕගේ පිනමත් වෙලා රෝගාබාධ ඇති වෙන්න හේතු අකුසල යටපත් වෙලා ඒ තැනත්තා සූපත් භාවයටපත් වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තියෙන සිත සාන්තිය අසීමිතයි. එවාගෙම බයටපත් වූ කෙනෙක් බයටපත් වූ තැනත්තාට ධර්මානුශාසනාවක් කරන විට, පිළිත් දේශනාවක් කරන විට, බෝධි පූජාදියක් කරන විට, ආශිංසනයක් කරන විට ඕගේ සිතේ ප්‍රසාද මූලක කුසල් සිත් පහළ වෙනවා. ඒ කුසල් සිතේ ඇති වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඕගේ සිතේ පහළ වීම නිසා ඔහු ඒ මොහොතේම බයතත් ගැනීමෙන් දුර වෙලා තුනන් වෙලා බොහෝම නිර්භීත බොහොම ප්‍රබෝධමත් සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ වාගේ ඕනෑම අසහනකාරී කෙනෙකුට සහනශීලී බවක් ඇති කරගන්න ඒකාන මාර්ගය වෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියට 16 කටයුතු පුරුදු කර ගැනීම. එසා බෞද්ධයන් වශයෙන් අපට තිබෙන්නේ ලාභ අලාභ දෙකේ, යසායස දෙකේ, නින්දා ප්‍රශංසා දෙකේ, සැප දුක් දෙකේදී කම්පා නොවන සිතක් ඇති කරගන්න නම් උදේ අවදෝ තැන්පටන් නින්ද යනතුරු මම අද ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කටයුතු කරන්නේ මේ කියලා අදිෂ්ඨාන කරගෙන ඊට අනුව පිළිවෙත් පිළිමයි. විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව කොහොමද කටයුතු කරන්නේ කියන එක දැන් තේරුම් ගන්න පුළුවන්. උදේ පාන්දර අපි අවදි වෙන වෙලාවේදී මේ අවදි වීම සමගම අපි ගන්නවා බුදු ගුණයක්. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස කියන මේ වචනේ හිතින් කියාගෙන අවදි වෙනවා. මේ අවදි වෙනකොටම අපේ සිතේ පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මුලින් සඳහන් කළානි මේ ඉතිපිසෝ ගාථාව නෙමෙයි නමස්කාර පාඨයේ පවා සිහි කරන වෙලාවේදී අපේ සිතේ පහළ වුණේ සෝමනස සාගත කුසල චිත් පරම්පරාව. ඒ කුසල චිත් පරම්පරාවේ ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි අවදි වෙන්නේ. ඊළඟට අපි යම් කිසි බුදු ගුණයක් ආවර්ජනා කරමි, දහම් ගුණයක් හෝ ආවර්ජනා කරමි, සංඝ ගුණයක් හෝ ආවර්ජනා කරමි, මෛත්‍රී සිතක් හෝ ආවර්ජනා කරමි, වෙනත් යම් කිසි බුදු බණ පදයක් හරි සිතට නගාගෙන දක්ම දෙනවා, මුණ සෝදනවා, මුණ පිහදානවා, ඇඳුම් ඇඳ ගන්නවා, එම නැත්නම් වතුර ස්නානය කරනවා, එම නැත්නම් කෑම බීම ආදී සූදානම් කර ගන්නවා, අනුභව කරනවා, මේ සෑම කටයුත්තකදීම අපට පුළුවන් වෙනවා අර විදිහේ යහපත් දෙයක් සිත සිතා ඊ කනුරූපව කටයුතු කරන්න. යටත් පිරිසේ මේ හිතන්න පුළුවන් බුදු ගුණ අනන්තයි, අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වෝ සූපත් වෙත්වා, බුදු ගුණ අනන්තයි, අනන්ත බුදු ගුණ බලයෙන් මට අන්නයටත් නිරෝගී සැප ලැබේවා, බුදු ගුණ අනන්තයි, අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වෝ කායික මානසික සෝයෙන් සූපත් වෙත්වා, ඕන තරම් දේවල් හිතන්න පුළුවන්. ඒ හැම හිතින් ලබ්බාසාම පහළ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුරූපව උතුම් ප්‍රතිපත්ති මාර්ගයේ කොයි. අපි සලකා බලමු මෛත්‍රී සිතක් පහළ කරගන්න වෙලාව ගැන. දැන් තමන්ගේ නිවසේ ජීවත් වෙන දෙමව්පියන්ද, සහෝදර සහෝදරියන්ද, දූ දරුවන්ට, සේවක සේවිකාදීන්ට අපි අවශ්‍යයෙන්ම සැමදා මෙත් වඩන්නට ඕනේ. ඒ මෙත් වැඩීමේදී ගොඩක් වේලාවක් ගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ කටයුතු කරද්දීම තමන්ගේ නිවසේ ඉන්න පින්නතුන් නැත්නම් ඒ සමාජිකයන් සිහි කරගෙන තමන්ට තමන් මිත් කරගෙන එක එක්කෙනා වෙත මිත් සිත යවන්නට පුළුවන්. ඒ මිත් සිත යැවීමෙන් මොකද සිද්ධ වෙන්නේ? තමන්ගේ සිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගාංග වැඩෙනවා. මෛත්‍රී භාවනා කිරීමේදී පහළ වෙන කුසල් සිතේ තියෙන සැබෑ දැක්ම. ඒ කියන්නේ මේ සුවපත් වීම කියන එක තියෙන රෝගාබාධ සංසිඳීම පමණක් නෙමෙයිනේ. සුවපත් වීම කියන එක පහත් බව, පසේ බුදු බව, ලෝතුරා බුදු බව දක්වාම සුවපත් වීම තමයි. එතකොට එදිනෙදා ජීවිතයට අවශ්‍ය සැපය හා කායික මානසික සැපය, ඒ වගේම ධ්‍යාන සුවය, සමාපatti සුවය, විපස්සනා සුවය, මාර්ගඵල සුවය, නිවන් සුවය සියල්ලම සම්බන්ධවයි සුවපත් වේවා කියන මේ උතුම් වචනේ පාවිච්චි කරන්නේ. එතකොට මේ සුවපත් වේවා කියන මේ වචනේ නිවැරදි. ඒ සම්බන්ධව යොදන ඥානය සම්මාදිට්ඨියයි. ඒ සම්බන්ධව යොදන උත්සාහ විතර්කය සම්මා සංකල්පනාවයි. ඒ සම්බන්ධව යොදන උත්සාහය සම්මා වායාමයයි. ඒ සම්බන්ධව යොදන සිහිය සම්මා සතියයි. ඒ සඳහා යොදන එකඟත්වය සම්මා සමාධියයි. එනිසා මේ මෛත්‍රී භාවනාව තුළින් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමක් වෙනවා. මෙතන දැන් කියෝනේ නෑන වැඩේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව තුන ඒකත් අපි සිතා බලන්නට ඕනේ. දැන් අපි කුසල් සිතකින් ඉන්නවා. යටත් පිරිසෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තිසරණ සමාදම් වීමත් කුසල් සිතින් ඉදීමක් නේ. අපි දැන් තිසරණ සමාදම් වෙනවා පමණක් නෙමෙයි, තිසරණේ අනුස්සති භාවනාවක් කරගන්න ඕනේ. උදේ හවස තිසරණ සමාදම් වෙනවා, පන්සිල් සමාදම් වෙනවා. ඒක සමාදාන කුසලයයි. ඊළඟට ඒක අනුස්සති කරන්නට ඕනේ. එනම් උදේ පටන් නිඳට යනතුරු දවසේ වෙන කිසිවක් හිතන්නේ නැත්නම් මේක හිත හිතයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආදී වශයෙන් තිසරණේ හා ශික්ෂාපද හිතින් කියව කේවා දවසේ යවනවා. දවසේ යම කටයුත්තක්ම කරනකොට මේ හිතින් කියවනවා. එයින් සිද්ධ වෙන්නේ කුමක්ද? සමාදාන සීලය සමාදන් වෙච්ච වෙලාවේ දැන් තියෙන අනුස්සති සීලයක්. සීලානුස්සතියයි. තිසරණේ ආවර්ජනා කිරීම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ අනුස්සතිය. ශික්ෂාපද ආවර්ජනා කිරීම සීලානුස්සතිය. ඉතින් එයින් අපේ సంతාන තුළ අර සිටිවිල්ලක් සිටිවිල්ලක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනවා. එයින් අපට අපේ సంతාන තුළ අර සිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න අපේ సంతානි පහළ වෙනවා යහපත් ජීවිත පැවැත්මක්. ඔකට කියන්නේ ඕදාන ලක්ෂණී කියලා. දැන් මේ මාර්ගාංග අටේ තියෙන ලක්ෂණ අටක්. සම්මා දිට්ඨියේ තියෙන්නේ දස්සන ලක්ෂණේ. සම්මා සංකල්පනාව තියෙන්නේ අභිරෝපණ ලක්ෂණේ. සම්මා වාචාවේ තියෙන්නේ සම්මා පරිග්ගාන ලක්ෂණේ. සම්මා කම්මන්තයේ තියෙන්නේ සම්මා සමුට්ඨාපන ලක්ෂණේ. සම්මා ආජීවයේ තියෙන්නේ වෝදාන ලක්ෂණේ. සම්මා වායාමයේ තියෙන්නේ පග්ගාන ලක්ෂණේ. සම්මා සතියේ තියෙන්නේ උපට්ඨාන ලක්ෂණේ. සම්මා සමාධියේ තියෙන්නේ අවික්කේප ලක්ෂණේ. මේක තෝරලා බලන්න ඕනේ. සම්මා දිට්ඨි කියන එකේ කියවන්නේ දස්සන ලක්ෂණේ කියලා. දස්සන කියන්නේ දැකීම. දැන් වාහනයක් හදවන යෙදුණු උතුමා තමා රාත්‍රී කාලයක නම් ගමන් කරන්නේ වාහන ඉස්සරෙන් ඉදිරියෙම යන්නේ ආලෝකේනේ, ලයිට්ලි. ඒකෙන් තමයි පාර දකින්නේ. පාර දැකීම නිසා වාහනේ පදවන්න පුළුවන්. ඒ වාගේ අපේ ආගමික කටයුතු, එහෙම නැත්නම් අපේ දෛනික කටයුතු නිවරදිව ඉරිදුව ගමන් කරවන්න පුළුවන් වන්නේ මේ සම්මා දිට්ඨිය නිසායි. නිසා හැම දෙයක් ගැනම නිවරදි දැකීම ලැබෙන බැවින් සම්මා දිට්ඨිය තියෙන්නේ දස්සන ලක්ෂණයයි. සම්මා සංකල්පනාවේ තියෙන්නේ අභිනිරෝපණ ලක්ෂණය. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න එක නම් නැගිට්ටවනවා. නැගිට්ටවනකොටම සමහර තමම නැගිටිනවානේ. තමාගේ ඔරලෝසුවේ සීනුව වැඩිමින් නැගිටිනවා. දැන් භික්ෂුන් වහන්සේලාට ගෙඩි හාඳ ඇනකොට නැගිටිනවා. තමාට කුකුළා අල්ලනකොට නැගිටිනවා. ඒ හැමතැනකදීම නැගිටීමක් එතන තියෙනවා. නැගිටීම නිසා තමන් ක්‍රියාකාරී වෙනවා. ඒ වගේම මේ විතර්කයේව සම්මා සංකල්පනාවේ තියෙන්නේ අපේ සිත නිතරම අරමුණට නංගට. ඒ කියන්නේ එකින් එකට අපේ කුසල් සිතර නම්වන්නේ මේ සම්මා සංකල්පනාවයි. මෙහෙම කරන්න අන දෙන්න වගේ ස්වභාවයක්. ඒකට කියනවා අභිනිරෝපණ ලක්ෂණය. ඊළඟ සම්මා වාචාවේ තියෙන්නේ සම්මා පරිග්‍රහණ ලක්ෂණය. සම්මා පරිග්‍රහණය කියන්නේ පුද්ගලයන් එක්කාසු කරගෙන. දැන් මේ ධර්ම දේශනාව කරන වෙලාවේ ශාලා පුරාම ඉන්නේ නැත්නම් එක්තරා සමාධියකට පත් වෙනානි සිටින්නේ. ඒ සමාධියකට පත් වීම තමයි පරිග්‍රහණ. සමහර විට දේශකයන් වහන්සේලා වටේ ලක්ෂ ගණන් ශාල ජනකාවල් රැස් වෙනවා. ඒ මොකද ඒ වචනේ තියෙන සම්මා පරිග්‍රහණ. පුද්ගලයන් එක්කාසු කරනවා. මෙලොවතුනා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලදී දසදහස් අස්සක් වන පිරිස එක්කාසු වෙනවානි. ඒ සම්මා පරිග්‍රහණ. සම්මා වාචාවෙන් කරන්නේ පුද්ගලයන් එක්කාසු කරන, හිත එක්කාසු කරනවා, අදහස් එක්කාසු කරනවා, චිතිවිලි සමාධි බවට පමුණුවනවා. ඒක සම්මා වාචාවේ තියෙන පරිග්‍රහණ ලක්ෂණ. බොරුවක් නැති, හේලමක් නැති, නපුරු වචනයක් නැති, කිස් වචනයක් නැති යහපත් වචනවල ශක්තිය ඒකයි. සම්මා කම්මන්තයේ තියෙන සම්මා සමුට්ඨාපන ලක්ෂණි. දැන් අපි නමස්කාර කරන් ඉස්සෙල දෝත් නගා ගන්නවනේ. ඉස්සෙල දෝත තිබුණේ පාතේලාගෙන. දෝත නැංගිවේ අන්න සම්මා කම්මන්තයි. සම්මා කම්මන්තෙන් අපේ දෝත නැගී සිටිය. ඒ වාගේ අලුත් අලුත් කුසල් නගා සිටවන්නේ සම්මා කම්මන්තේනුයි. ඊළඟ සම්මා ආජීවයෙන් කරෙන වෝදාන ලක්ෂණේ. වෝදාන කියන්නේ පිරිසුදු බව. අපි හැම වෙලාවම පිරිසුදු බව සොයනවා සම්මා ආජීවය නිසා. කැපකප සොයනවා. මේක සුදුසුයි, මේක නසුදුසුයි කියලා සොයනවා. මේක වරදයි මේක නිවැරදයි කියලා සොයනවා. ඒ නිසා අපි නිතරම පිරිසුදු බවකටපත් වෙන්නේ සම්මා ආජීවයෙන් බැවින් ඒකට කියනවා ගෝධාන ලක්ෂණී කියලා. මේවා තේරුම් ගන්න වටිනවා. සම්මා වායාමී කියන්නේ පග්ගාන ලක්ෂණී. කෙනෙක් පසුබට වෙන වෙලාවේ තවත් කෙනෙක් උනන්දු කරවනවානේ. ඒ වගේ මේ වීර්යයෙන් කරන්නේ පසුබට වෙන්න යන සිත් නැවත නැවත නගා සිටුවමින් උත්සාහවන්ත කිරීමයි. ඒක සම්මා වායාමී කියන පග්ගාන ලක්ෂණයයි. සෝවාපැබීම රුකුදීම ඊළඟ සම්මා සතියේ තියෙන උපස්ථාන ලක්ෂණියයි පෙන්වලා දෙනවා. බුදු ගුණ, දාම් ගුණ, සංඝ ගුණ පෙන්වන්නේ, උසාව කරන්න පෙන්වන්නේ, වටා දෙන්නේ, එළඹ සිටින්නේ මේ සම්මා සතියයි. හරියට දොරටුපාලයක වාගේ. සම්මා සමාධියෙන් කියන්නේ අවික්කේප ලක්ෂණ. ඒ කියන්නේ හිත විසිරෙන්න දෙන්නේ නැහැ. එකාත්මිකතාවයක්, එකඟත්වයක් ඇති කරනවා සම්මා සතිය. මෙන්න මේක නිසා මේකෙන මාර්ගාංග තුලින් අපේ ජීවිතයට විශාල අර්ථයක් සැලසෙනවා. ඒ අපට ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම අතිශයින්ම සරලයි. ඒ වගේම ඔහොම ප්‍රීති ගමනීය ප්‍රීති ගමන මේක නිසා අපි මේ ගැන වැඩියෙන් තේරුම් කරගන්න ඕනේ. දැන් අද දවසේ අපි සලක බලමු මහා පින්කම් පෙළ සිද්ධ වුණ මේ ඇසලපුර පසළොස්වක් බොහෝ දවසේ. මේ ඇසලපුර පසළොස්වක් බොහෝ දවසේදී බුදුගුණ අපි ආවර්ජන කළා. කොහොමයි අටසෙල් දසසිල්ලාදී සමාදන් වරක්ද ධර්ම ශ්‍රවණය කරන බෝධි පූජාදී පවත් වෙනවා අනේක දාගමික පින්කම්වල යෙදෙනවා. ඒ හැම වෙලාවම අපේ సంతානේ පවතින්නේ මෙන්න මේ කියන මාර්ගාංගේ වැඩෙන කුසල චිත්‍රීති පරම්පරාවන්. එනිසා ලෝතුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙන හැටියට බුද ශාසනයේ පිළිවෙත්ම අනුගමනය කර ගැනීමට අපි විශේෂයෙන් අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ අදිෂ්ඨානයේ තුලින් අද මේ ඇසළ පොය දවස අපට උදා වුණේ ලෝතුරා සරුවක්ඥන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් දේශනා කළ ඒ අනුත්තර සද්ධර්ම දේශනාවෙන් අවුරුදු 2586 කට පස්සේ තමයි අද මේ ඇසළ පොය අපට උදාපත් වුණේ. මේ වාගේ ඇසළ පොයවල් 100ක්වත් දැක ගන්නට මේ පින්වත් සෑම දෙනාට රත්නත්‍රය අනුභවයෙන් දීර්ඝාස ලැබේවා. ඒ ලබන දීර්ඝාස තුලින් දවසක් පාසා නෙමෙයි, හයක් පාසා, විනාඩියක් තත්පරයක් පාසාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හා ලෞකික ලෝකෝත්තර සීල අභිමතාර්ථය මුදුන් පමුණුවා ගැනීමට උපනිශ්‍රේ වෙන මේ අති ශ්‍රේෂ්ඨ වූ ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුව කටයුතු කරගන්නට අපට ශක්තිය, බලය, ධෛර්යය, වීරිය, ආරක්ෂාව, ආශිර්වාදය, සතියේ සමාධියේ ඥානය, ඡන්දේ චිත්තේ වීරිය වීමසාවද තව තවත් ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. අද මේ ධර්මානුශාසනයේ සවන් දීමෙන් අත්පත් වූ කුසලානුසංස බලයෙන් දවසින් දවස පුරපස සඳක් මින් පින්වත් සෑම දෙනාට ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරමින් මෙලව ආයුරෝග්‍ය සම්පත් ලබා සාම්ප්‍රදායික ස්වර්ග සංඛ්‍යාත සම්පත් මුදුන් පමුණුවාගෙන දෙලොව ජයගෙන සපිරිවැරින් පැතු බෝධියෙන් ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරමු.